SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
අපි එහෙමනම් දැන් සූදානම් පුරුදු විදිහට අද සඳුදා දවසේ ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයෙන් අපිට වාර්තාවට විශේෂතා පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කරන්න. ඔබ දන්නවා මේ විශේෂාංගයේදී අපි සියලුම කරුණු පිළිබඳව අවධානය යොමු නොකරන වගේ ප්‍රධාන වශයෙන් කතා බහ කළ යුතු සහ ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව, ඒ වගේම ඔබ දන්නා කරුණුවල ඇතුළත තොරතුරු පිළිබඳවයි අපි මෙහිදී අවධානයට ලක් කරන්නේ. එමනම් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අද සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මේ කාර්යය උදෙසා. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලක්ෂන්.
අපි මුලින්ම අවධානයට ලක් කරමු පසුගිය සිකුරාදා සිදු වුණු විශේෂිත කාරණාවකින්. අපි දන්නවා මේ වත්මන් ආණ්ඩුව පත් වුණාට පස්සේ විවිධ මාධ්‍ය විවිධ ස්වරූපයෙන් ආණ්ඩුවේ දේවල් වාර්තාකරණය පිළිබඳව යම් යම් මත තියෙනවා, යම් අදහස් තියෙනවා. ඒ පිළිබඳව ටිකක් වැඩිපුර අවධානයක් යමුණා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුණු අවස්ථාවෙන් පස්සේ. මේ අවස්ථාවේදී මොනවද ඔහු අවධානයට ලක් කරපු කරුණු? එතකොට වර්තමාන රජය සහ මාධ්‍ය අතර කොයි වගේ සම්බන්ධතාවක් තියෙන්නට ඕනේ කියන කාරණාව පිළිබඳව ඔහු එහිදී කියපු දේ මොනවද? අපි කැමැති සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න මේ පිළිබඳව.
ඔදලොක්ෂේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පෞද්ගල සිකුරාදා විද්‍යුත් විකාශකෙන්ගේ සංසදයේ සමාජිකෙන් හමුණා. ඒ සංසදයේ තමයි ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය එකතුව කටයුතු කරන සංවිධානය. ඉතින් තමන්ගේ අභිලාෂය මොකක්ද කියන එක මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ජනාධිපතිවරයා ඉදිරිපත් කරා. එහෙදි කිව්වේ ලැබුණු ජනවරම පාවිච්චි කරන්න යහපත් රටක් හදන්න, මාධ්‍ය වගකීමත් එහෙමයි, ඒ නිසා ජාතිවාදයේ ආයිමත් ඇති කරන දේවල් වලට කටයුතු කරන්න එපා, ඊට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින් සඳහන් කළා. මොකද මහවිරු දින සැමරුම පිළිබඳවම විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ, ඇතැම් මාධ්‍ය ඔස්සේ විවිධ කරුණු විවිධාකාරයෙන් ගෙන හැර දැක්වුවා. අපි දැක්ක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට නීතියත් ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඒකම ප්‍රධාන කාරණයක් වෙන්නේ නැති අනු ජාතිවාදය අය අවසන් එපා කියන කාරණේ ජනාධිපතිවරයා මතු කරා. එතකම චීනයයි ඉන්දියාවයි එක්ක තියෙන රාජතාන්ත්‍රික ගනුදෙනු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රශ්න කරාට පස්සේ ජනාධිපතිවරයා ඒකට දීලා තියෙන උත්තරේ තමයි බැලන්ස් එකේ ගිනියනවා කියන කාරණේ. දැන් එළවෙනදා 14 වෙනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වෙනවා කියලත් ජනාධිපතිවරයා මේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සාකච්ඡා වෙලා තිබුණා කරුණු කියලා තිබුණා. ඒත් එක්කම වැරදි තොරතුරු සමාජගත වීම සම්බන්ධයෙන්ුත් මාධ්‍ය ප්‍රධානීන් ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙනවා. ඒකදී කියලා තිබුණේ අලුත් කැමැතිවරු, මන්ත්‍රීවරු මාධ්‍යවේදීන් එක්ක සමීපව කටයුතු කරන්නේ නැති හින්දා තමයි වැරදි තොරතුරු සමාජගත වෙන්නේ. අඩුම තරමේ ඇමතිවරු ෆෝන් ආන්ස කරන්නෙත් නැහැ. ඒ නිසා සමහර කාරණා සනාථ කරගන්න විදියක් නැහැ කියලා සමහර මාධ්‍ය ආයතන ප්‍රධානීන් පෙන්නලා දීලා තියෙනවා. ඒකදී ජනාධිපතිවරයා කියලා තියෙනවා ඔය සෝෂල් මීඩියා වගේ දේවල් වලින් මැති ඇමතිවරුන් පස්සේ ලවල ගිහිල්ලා ප්‍රශ්න කරලා ඒ අපහසුතාවයට පත් කරනවා, ඒ නිසා තමයි කතා කරන්න නැත්තේ කියලා සඳහන් කරලා තිබුණා. කොහොමනත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ජාතික මාධ්‍යවලටවත් කතා කරන්න කියලා, එහෙම අවස්ථාවක් හදන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් කොහොමනත් එතන නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමතිවරයාත් ඉඳලා තියෙනවා. ඔහු ජනමාධ්‍ය පිළිබඳව අමතිවරයා සෞඛ්‍ය ප්‍රශ්න ගැනත් ඒ දිදී මාධ්‍යවේදීන් විමසලා තියෙනවා. බෙහෙත් හිඟය ගැන බුද්ධි අංශක් දාලා තමන් තොරතුරු හොයලා බැලුවා. සමහර බෙහෙත් නැහැ කියලා මතයක් හදලා හදිසි මිලදී ගැනීම කරන්න තමයි සමහර වෙලාවට ලෑස්ති වෙන්නේ කියලා ඇමතිවරයෙහිදි කියලා තියෙනවා. ඒ ආදි වශයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාව සිද්ධ වෙලා තියෙනවා. අවසානයේ එක් මාධ්‍ය ආයතන ප්‍රධානීකු සමග වෙනමත් ජනාධිපතිවරයා කෙටි වෙලාවක් කතා කරලා තියෙනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා මේ හමුවේදී.
ඒ වෙනම හමුවුණු මාධ්‍ය ප්‍රධානියා කවුද කියලාත් සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවද, ආරංචියක් තියෙනවද?
එහෙම හරියටම සඳහන් කරන්න නොහැකි වුණත් අපි දකිනවානේ විද්‍යුත් මාධ්‍ය තුල සමහර ලාවට සමබර ප්‍රවෘත්ති වාර්තාකරණයක් සිද්ධ වෙනවද නැද්ද කියන අදහස පෞගිය මැතිවරණ ප්‍රචාරණ සමයේ ඉඳලම සිද්ධ වුණා. ඊට අදාළ කාරණාවක් වෙන්නත් පුළුවන්, මේ පිළිබඳව සාකච්ඡාවක් වුණා වෙන්නත් පුළුවන්.
දැන් අපි පසුගිය සතියේත් සාකච්ඡා කළානේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු පිරවීමේ ප්‍රශ්නය සම්බන්ධව. හැමෝම දැන් මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙලා තියෙන පක්ෂ දෙකක් ඇරෙන්න. එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ඒ කියන්නේ ගෑස් සිලින්ඩරය, අනිත් එක සජබේ. දැන් මේ සම්බන්ධව පක්ෂය ඇතුළේ විටින් විට සාකච්ඡා අවහර යන වගටත් අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ ගෙවිලගේ සතියේදී ගෑස් සිලින්ඩරේ මන්ත්‍රීවරුන් හමු වෙලා තිබුණා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එහෙමනම් මේ අවස්ථාවේදී අර මේ වෙනකොට තවමත් පුරප්පාඩුව පවතින ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳව කතාබහ වුණාද? එතකොට සිලින්ඩර පක්ෂයේ අනාගතය සම්බන්ධව ලොකු අවිනිශ්චිතතාවක අපි දැක්කා. ඒ පක්ෂයට සම්බන්ධ වෙලා සිටින ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව කතාබහ වුණාද? මේ ගැන අපි වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මල්පාරේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයේදී හමු වෙලා තිබුණේ. අනුරාධ ජයරත්න, ජීවන තොණ්ඩමන්, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන කියන වර්තමාන පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු වගේම වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයාත් මේ අවස්ථාවට එකතු වෙලා තියෙනවා. කොමනත් පාර්ලිමේන්තුවේදී ගිය සතියේදී මේ සිලින්දර පක්ෂයේ මන්දතන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා විදිහට රවි කරුණානායක මහතා පිළිගැනීම පිළිබඳවත් මන්ත්‍රීවරු අවධානය යොමු කරලා තියෙනවා. මොකද කණ්ඩායම් නායකයා විදිහට කලින් පත් කරලා තිබුණේ ගෑස් සිලින්ඩරෙන් ඡන්ද ඉල්ලලා මහනුවරින් පාර්ලිමේන්තුවට ආපු දීමෝ ජයරත්න හිටපු අගමැතිවරයාගේ පුතා අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා. ඉතින් මේ පිළිබඳවත් සාකච්ඡා කරලා තීරණයක් අරගන්න කතා කරලා තියෙනවා. ඒ වගේම වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයාත් සඳහන් කරලා තියෙනවා රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ නම කතානායකවරයා පිළිගත්තේ කොහොමද කියලා, ඒ ගැන හොයන්න මන්ත්‍රී කණ්ඩායමටම ඒ වගකීම පවරලා තියෙනවා. ඒත් එක්කම මේහිදී ඔය බාර් ලයිසන් ලබා දීම පිළිබඳ කතාවත් සංවාදයට ලක්වලා තියෙනවා. බිමල් රත්නායක සභානායකවරයා අලුතෙන් දුන්නු බාර් ලයිසන් 361ක් ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. එහිදී පහුගිය ජනාධිපතිවරයා මැතිවරණයට ඒ කියන්නේ අදාළව ඒ කියන්නේ වාසියක් ලබා ගන්න මේක කරපු කාරණයක් විදිහට තමයි සඳහන් කරලා තිබුණේ. කොමනක් මේ ගැනත් මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් විමසලා තියෙනවා. එහිදී ඔහු කියලා තියෙනවා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා කියලා. ඒ ගැනත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරේ තව ඔබ කිව්වා වගේ ගෑස් සිලින්ඩරේ තව ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් තියෙනවා පාර්ලිමේන්තුව සඳහා පත්නු කරපු. ඒ මන්ත්‍රී ධුරය සඳහා පාර්ලිමේන්තුවට එන්න කියලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට එන්න හිටපු මන්ත්‍රී කණ්ඩායම ආරාධනා කරලා තියෙනවා. ඒකට ප්‍රතිචාර විදියට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා, මට ඒක බෑ, මම මගේ ජීවිත කතාව පොතකට ලියනවා, ලබන අවුරුද්දේ කාලය වෙන් කරලා තියෙන ඒ වෙනුවෙන් කියලා තරුණ පරපුරටත් නායකත්වය අරන් ඉස්සරහට යන්න කියන උපදේශ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙලාවේ දීලා තියෙනවා.
පසුගිය කාලවකවානුවේදී අපිට දකින්නට ලැබුණා එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුවක් පිළිබඳව යම් තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. ඒත් බොහෝ දිනකට යම් ප්‍රශ්නයක් ආවා මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුවක් පිළිබඳව ඒ වෙනකොටත් ජාතික ජනබලවේගයේ කරුණු සඳහන් කළ තිබුණේ. එමනම් ඇයි හේෂා විතාන මෙතනදී මේ අමුතුවෙන් මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුවක් පිළිබඳව කරුණු සඳහන් කරන්න කියලා? ඔහු කිව්වා එතනදී යම් ඉඟියකුත් දුන්නා ඔහු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට මේක පළවෙනි පාර්ලිමේන්තු සභාවාරයේදීම ඉදිරිපත් කරනවා කියලා. පළවෙනි පාර්ලිමේන්තු සභාවාරය නම් තිබුණා. හැබැයි දැන් ඔහු ඉදිරියේදී මේක ඉදිරිපත් කරන්න යනවා කියලත් කනින් කොඩින් ආරංචි වෙනවා. එහෙමනම් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුවක් පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මොකක්ද මේ කරන්නට දරන උත්සාහය? මේ පිළිබඳව යම් කතා බහක් තියෙනවා මේ වෙනකොට. අපි කැමති ඒ පිළිබඳව දේශපාලන ශාස්ත්‍රයේ කොයි විදිහෙන්ද සිදුවන්නේ කතා බහ සහ මොනවද තියෙන අලුත් ආරංචි කියලා දැනගන්න.
ඔව්, මේ පිළිබඳව හේෂා විතානගේ මන්ත්‍රීවරයා කියලා තිබුණා මාධ්‍ය දිනෙදීට අපිට ඇහුවේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් ආණ්ඩුවගෙන ආපු අදහසක් ඇයි ඔබේ යෝජනාවක් විදියට ඔබ අරගෙන ඉන්නේ කියලා. එහිදී ඔහු කියපු කාරණයක් තමයි ඔහු පෙන්නවා සුනිල් හඳුන්නෙත්ටි මන්ත්‍රීතුමා මැතිවරණ ව්‍යාපාරය තුළ කියනවා මන්ත්‍රී වැටුප් කප්පාදුව පිළිබඳව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව පිළිබඳව මන්ත්‍රී නිල නිවාස සම්බන්ධයෙන්. ඉතින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා කියන්නේ පෞද්ගලිකව බැලුවොත් මේ දේවල් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද දුර ඉන්න මන්ත්‍රීවරයෙක්, රටේ එහා කෙළවරේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සැසිවාරයකට දවස් 3-4ක් කොළඹාවතින් දිනපතා තමන්ගේ ගමට යන්න බෑ, ඉන්න තැනක් දෙන්න ඕනේ. ඒ වගේ අවශ්‍යතා තියෙනවා පාර්ලිමේන්තුවේ. කැන්ටිම නැතුව බෑ, දියවන්නාවෙන් වට වෙලා ඕන වෙලාවක ගිහිල්ලා කඩේකට ගිහිල්ලා කෑම පැකට් එකක් අරන් ඉන්න පුළුවන් තරක් නෙවෙයි එතන. ඒ හින්දා ඒ වගේ අවශ්‍ය, ඒ කියන්නේ කෑම පැකට් එකට මුදලක් නියම කරන එක වෙන එකක්, කැන්ටිම තියෙන්න්න ඕන මේ වගේ කාරණටිකක් ඔහු සඳහන් කලා. ඉති නොව කියන්නේ ආණ්ඩුව මේ වකිව්වට ඒව කරන්න පුළුවන් දේවල්න්නේ මේ. හැබැයි ආණ්ඩුව කියපු කතා නිසා තමන් ආණ්ඩුවේ යෝජනාව නොගෙනාවත් හේෂා විතානගේ විදියට තමන් මේ යෝජනාව අරගෙනාවම් ආවොත් ආණ්ඩුවටත් ඒ යෝජනාවට මැදිහත් වෙන්න වෙනවා, කැමැත්ත පළ කරන්න වෙනවා. ඒ අදහසින් තමයි ඒ යෝජනාව ගෙනාවේ කියලා තමයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ. කෙටියෙන්ම කියනවා ඔහු කියන්නේ මේ වරප්‍රසාද කප්පාදු කිරීම ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ කියපු විදියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර නිකන් කිව්වනම් කරන්න වගේ අදහසකින් අරන් ආපු යෝජනාවක් හැටියට තමයි ඔය ඒ පිළිබඳව කතා කරන්නේ. ඒ කියන ප්‍රසිද්ධියත් කතා කරලා තිබුණා දිලෘක්ෂි.
හොඳයි, දැන් අපිට තවත් තොරතුරු දැනගන්නට අවශ්‍යයි මනෝජ්. විශේෂයෙන්ම නියමාකාර විදිහට අයවැයක් ඉදිරිපත් කරන තුරු රජයේ වියහෙදම් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නට ආණ්ඩුව සූදානම් වුණා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, සම්මතත් වුණා. එහෙමනම් මොනවද එක් එක් රාජ්‍යංශයේ එක් එක් අමාත්‍යංශවලට මුදල් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ? මේ පිළිබඳව අපි දැනගන්නට මීළඟට බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් අපිට වෙලාව ලඟ වෙලා තියෙන්නේ අපේ ගේ මීළඟ විරාමයට යන්න. විරාමයෙන් පස්සේ අපි මේ පිළිබඳව කතා බහ කරන්න යලිත් හමු වෙමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතියේ ශ්‍රී ලංකේ දේශපාලනික පුවත් විග්‍රහයේ දෙවන අර්ධයේ සමගින් තමයි අපි දැන් සම්බන්ධ වෙන්නේ. විරාමයට කලින් මම සඳහන් කිරීමක් කළා, අපි ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුම පිළිබඳව සහ ඉන් අමාත්‍යංශවලට මුදල් බෙදී යාම පිළිබඳව කතා බහ කරනවා කියලා. මනෝජ්, එහෙමනම් ඔබට පාරයි මේ සම්බන්ධව සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරන්න.
ඔව්, අලුතෙන් පත්වුණු ආණ්ඩුව ඉදිරි මුදල් වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කරන තෙක් මුදල් වියහෙදම් කරන්න අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට අරගෙන ආවා. එතකොට මේ එළමෙන අවුරුද්දේ පළවෙනි මාස 4 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණයේ අඛණ්ඩව කරගෙන යන තමයි රුපියල් කෝටි 250,000ක් අනුමත කරගන්න අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට පහුගිය 5 වෙනිදා ඉදිරිපත් කරේ. ඒ හරහා රුපියල් කෝටි 22,000ක මුදලක් වෙන් කරලා තිබෙනවා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට. ඒක තමයි අමාත්‍යංශයක් විදිහට වැඩිම මුදල වෙන් කරපු අමාත්‍යංශය හැටියට සමාන වෙන්නේ. එකම මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 18,600ක්, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ රුපියල් කෝටි 17,000ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ රුපියල් කෝටි 16,100ක්, ආරක්ෂක අමාත්‍යංශ රුපියල් කෝටි 14,200ක් වෙන් කරලා තියෙනවා. එකම උසස් අධ්‍යාපන අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් කෝටි 9,200ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයට රුපියල් කෝටි 6,700ක මුදලක් වෙන් කරලා තියෙනවා. බලශක්ති අමාත්‍යංශ රුපියල් කෝටි 433ක්, නාගරික සංවර්ධන හා ඉදිකිරීම අමාත්‍යංශයට නිවාස අමාත්‍යංශයත් තියෙන්නේ යටතේ. මේ සඳහා රුපියල් කෝටි 1,700ක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍යංශයට රුපියල් කෝටි 940ක් මේ අදී වශයෙන් අමාත්‍යංශ වශයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම රුපියල් කෝටි 493කට වැඩි මුදලක් පරිසර අමාත්‍යංශයට, ඒත් එක්කම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට රුපියල් කෝටි 374ක් මේ ආදී වශයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඉදිරි මාස 4 සඳහා අයවැය ඉදිරිපත් කරන තෙක් අතුරු සම්මත ගිණුමෙන්, මේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ආණ්ඩුව ඉදිරිපත් කරයින් පස්සේ දවස් දෙකක් විවාද කරලා සම්මත වුණා. හැබැයි ඡන්දයකට ගියේ නැහැ, ඡන්ද විමසීමකින් තොරව තමයි පාර්ලිමේන්තුවේ මේ අතුරු සම්මත ගිණුම සම්මත වුණේ. දිනකොච්චි
හොඳයි මනෝජ්, දැන් ඇත්තටම ඡන්දයකට ගිහිල්ලා නැතත් මේක සම්මත වෙනවා. මොකද අනිවාර්යෙන් ආණ්ඩු පක්ෂයේ තියෙන මේ മന്ത്രി සංඛ්‍යාව අනුව කොහොම හරි මේක ඡන්දයකට ගිහිල්ලා නැතුව සම්මත වුණත් මේකට යම් චෝදනා කිහිපයකුත් එල්ල වෙනවා අපි දැක්කා. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මම මේ හඬපට දෙක ඉදිරිපත් කරන්නේ. එකක් පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙන්, අනිත් එක සජබෙන් ඉදිරිපත් වුණේ. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ කියනවා මේ අතුරු සම්මත ගිණුමට රජය විසින් රුපියල් බිලියන 3,000ක IMF එකෙන් ගන්න යන ණය මුදලකුත් හීන්සීරුවේ ඇතුළත් කරලා තියෙනවායි කියලා.
රනිල් වික්‍රමසිංහ IMF එකට ගියේ තමන්ගෙම කියලා වැඩසටහනක් නැතුව. ඒ නිසා IMF එක කියපු වැඩසටහන රනිල් වික්‍රමසිංහට එකඟ වෙන්නේ. නමුත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් හැදුවොත් ඒ ආණ්ඩුව IMF එක ඉස්සරහට යන්නේ තමන්ගෙම වැඩපිළිවෙලක් සහිතව. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජයග්‍රහණය කරපු ජාතික ජන බලවේගය ඔවුන් කිව්ව නෑ වුණොත් යනවා මේ තියෙන IMF වැඩසටහන ඇතුළෙම යනවා. මේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ කතා කරපු අතුරු සම්මත ගිණුමට ඇතුල් කරලා තියෙනවා රුපියල් බිලියන 3000ක ණයක් ගන්න අනුමත කරලා තියෙනවා IMF වැඩපිළිවෙලක් එක්ක යන ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල සමඟ. එහෙමනම් රනිල් වික්‍රමසිංහයි අනුරාධ දිසානායකයි අතර මොකද තියෙන වෙනස?
ඔව්, අනිත් චෝදනාව එල්ල වෙන්නේ සජබෙන්. අජිත් පී පෙරේරා සජබ මන්ත්‍රීවරයා චෝදනා කරනවා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්න හිටපු මේ ආයවැය තමයි මේ කොටස් කීපයකට කඩලා මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෑස්ති කරලා තිබිච්ච ආයවැය තුනට බෙදලා මාස 4ක් සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ ඉදිරි පියවර.
හොඳයි, ඡන්ද පොරොන්දුවක් විදිහටත් ආණ්ඩුව ලබා දුන්න තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමතියි. මේ පිළිබඳව යම් විමසීමක් කළා තිබුණ නිසා පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවත්වනවා කියලා ආණ්ඩුව ඡන්ද පොරොන්දුවක් විදිහටම දීලා තිබුණා. ඒ පිළිබඳව යම් කරුණු විමසීමකුත් කළා තිබුණා මැතිවරණ කොමිසම නීතිපතිගෙන්. එහෙනම් මොනවද ඉදිරි සැලැස්ම මේ පිළිබඳව?
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසීමක් කරලා තිබුණා මැතිවරණ කොමිසම. කොමුණත් පළාත් පාලන මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම මෙහෙම ඉල්ලීම් කරලා තිබුණේ ලිපියක් යොමු කරලා නීතිපතිවරයාට. පළාත් පාලන මැතිවරණය පවත්වන්න යම් නීතිමය බාධාවල් තියෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අදහසින් තමයි මේ ලිඛිත ඉදිරිපත් කිරීම කරේ කියලා මැතිවරණ කොමිසම සභාව පැත්තෙන් කියලා තිබුණා. ඒත් එක්කම තව ප්‍රධාන කාරණයක් තමයි දිරිලුක්ෂි පළාත් පාලන මැතිවරණය දැන් කාලයකට කලින් කැඩෙව්වේ. එතන කියවුණා සමහර අපේක්ෂකව දැන් ජීවතුන් අතර නැහැ, සමහරු පක්ෂ මාරු කරලා සමහරු පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ ඉඳ මේ නාම යෝජනාවට මොකද්ද කරන්නේ කියලා. කොහොමනත් මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව මේ ගැන අහලා තිබුණා. පරණ නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරනවා නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව හරහා 50 කෙටුම් පතක් සම්මත කරගන්න ඕන කියලාත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරලා තිබුණා. කොමුණත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී කැබිනට් තීරණයක් අරගෙන තිබුණා. මැතිවරණ කොමිෂන් සභාවටත් මේ තීරණය පහුගිය සතියේ නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් කියන්නේ පරණ නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරනවා කියලා. ඉතින් ඒ අනුව ඉතා ඉක්මනින් පුංචි ඡන්දේ පවත්වන්න සූදානම් වේවි. ඒකට හේතුවකුත් තියෙනවා. ඔබ දන්නවා අධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නා හැකි ඉක්මනින් ඡන්දේ පවත්වන්න කියලා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව තමයි මේ වෙනකොට සකස් කරමින් තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව පැත්තේ.
හොඳයි, දැන් මේ අලුත් පාර්ලිමේන්තුවක් නේ තියෙන්නේ. එතකොට එහෙමනම් පාර්ලිමේන්තු කාරක සභාවලට මොකද වෙන්නේ? දැන් අපිට කෝප් කමිටුවෙන් කෝපා කමිටුවෙන් සුපුරුදු පරිදි ලැබෙන ආරංචි මොකද ලැබෙන්නේ නැත්තේ කියන කාරණාව පිළිබඳව බලද්දී ඇත්තම මේව අලුතින් තවම පත් කළත් නෑ. එහෙමනම් මේ මුදල් කාරක සභාවෙන් පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉටුවන කාර්තව්‍යයන් ඇතුළුව තවත් පාර්ලිමේන්තු කාරක සභා ගණනාවක් ඔස්සේ පුද්ගලයන් පත්කිරීම හරහා ඒ වැඩ කටයුතු ආරම්භ කිරීම නියමිතයි. ඒ සඳහා යම් සූදානමක් තියෙනවා කියලත් තොරතුරු මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා. එහෙමනම් කවුරු කවුරු මේවාට පත් වේවිද කියන යම් මේ ආරංචිත් ලැබෙමින් තියෙනවා. අපි ඒ ගැනත් ඔබෙන් අවසාන වශයෙන් තොරතුරු විමසා දැනගන්නට කැමැති මනෝජ්.
ඔදිලුක්ෂි, මුලින්ම ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් දැන් නම් කරලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ නියෝජිතය විදිහට අබුබකර් ආදම් බාවා මන්ත්‍රීවරයාව ආණ්ඩු පක්ෂයේ නම් කරලා තියෙනවා. විපක්ෂ නියෝජනය කරලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, ඔහුගේ නියෝජිතය විදිහට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා නම් කරලා තියෙනවා. සුළු පක්ෂ නියෝජනය කරලා ඉලංගේ තමිල් අරසු පක්ෂය ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පත් කරන්න තීරණය කරලා තියෙනවා. කොමුණත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා තමයි තවම පත් කරලා නැත්තේ. ඒ පත් කිරීම සිද්ධ කරාට පස්සේ ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ තමයි කෝප් කමිටුවේ සභාපති දුරය විපක්ෂයට ලබා දෙන්න කියලා පෞගේ කාලේ ඉඳලා ඉල්ලීම් තිබුණා. සමහර අවස්ථාවල බොහෝ අවස්ථාවල ඒක ලැබුණා. නමුත් මෙවර තීරණය කරලා තියෙනවා කෝප් කමිටුවේ සභාපති දුරය රජේ තියාගන්නත්, කෝපා එහෙම නැත්නම් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති දුරේ විපක්ෂයට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට මේ මුදල් පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික සංඛ්‍යාව වැඩි කරන්නත් තීරණය කරලා තියෙනවා. දැන් කෝප් එකේ සභාපතිකමයි ආණ්ඩුව තියාගන්න කියලා ඇහුවතින් එහිදී මතුවලා තිබුණු කාරණය තමයි කෝප් කමිටුවේ මුල් කාලයේ පරීක්ෂා කරන්න තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ සිදුවුණු සිද්ධීන්. ඒ නිසා හිටපු ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වීම සදාචාර සම්පන්න නෑ නේද කියලා විමසීම් කරලා තියෙනවා. ඊට පස්සේ රොද කිව්වගේ තවත් අධීක්ෂණ කාරක සභා තියෙනවා, ආංශික අධීක්ෂණ කාරක සභා. ඒවා පත් කරන්නත් මේ මාසෙ 31 වෙනිදා වෙනකන් කාලය ලබාගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා පුද්ගලයන් පත් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම සම්පූර්ණයින් පස්සේ කෝප් කෝපා කමිටුවලට සමාජිකයන් පත් කර ගැනීම සිදු කරලා අවසන් කරාවි දිරුක්ෂි.
අර මේ ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයා නම් කරන නියෝජිතයා පිළිබඳව යම් ඉඟියක් තියෙනවද මනෝජ් මේ වෙද්දි කවුරු වෙන්න පුළුවන්ද කියලා?
තාම ඒ පිළිබඳව සඳහනක් කරලා නැහැ. අර ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා නම් කරලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ නියෝජිතයා තාම ඒ පිළිබඳව අදහසක් නැහැ.
හොඳයි. අපි එහෙමනම් බලාගෙන ඉදිමු මේ සම්බන්ධව තොරතුරු ලැබෙනකන්. මේ සතිය ඇතුළත ලැබුණොතින් අපි ඒවා ඇතුළත් කරගන්නවා. අපගේ දෛනික ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන පුවත් සමුච්චයට, මාවුවෙන් පුවත් විශේෂාංගයට. එහෙමනම් මනෝජ් බොහොම ස්තුතියි සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික පුවත් විග්‍රහයට. මේ ගෙවිලගේ සතියේ ලාංකීය දේශපාලනයේ විශේෂිත කරුණු කිහිපය පිළිබඳව දිගහරින්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙමනම් යලිත් අපි හෙට හමු වෙමු මාවුවෙන් පුවත් විශේෂාංගයේදී. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි. බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.